අයිබෝවන් දෑබර දුවේ පුතේ. අද අපි කතා කරන්නේ සෞන්දර්ය විෂයෙන් යටතේ ඉන්න චිත්‍ර කලාව සම්බන්ධයි. මෙවර 11 ශ්‍රේණියේ චිත්‍ර විෂය හදාරන දුවා දරුවන් අපිත් එක්ක එකතු වෙනවා ඇති කියලා හිතනවා. දැනටමත් චිත්‍ර විෂය හදාරන දුවල පුතාලා මෙම විෂය පිළිබඳ දන්නව නේද? පොඩි අවබෝධයක් තියෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ හැදිලා තියෙන්නේ කොහොමද දුවේ පුතේ? කොටස් 3කින්. පළමු ප්‍රශ්න පත්‍රය කෙටි ප්‍රශ්න 40කින් සමන්විතයි. ඒක පැයක කාලයක්. අපිට ඒ සඳහා පැයක කාලයක් ලැබලා දෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රය ඒක තියෙන්නේ ද්‍රව්‍ය බල ඇඳීම. එතකොට පුතේ මේකට පැය දෙකක් දෙනවා. තුන්වන ප්‍රශ්න පත්‍රය කොහොමද? ඒක දන්න ඕගොල්ලෝ. ප්‍රකාශන, මෝස්තර, ග්‍රැපික් කියන තුනින් එකක් තමයි තෝරගෙන අඳින්න තියෙන්නේ. ඒකට කාලය පැය දෙකක් දෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ. එතකොට පුතේ මේ විෂය නිර්දේශය නැත්නම් විෂය හැදිලා තියෙන්නේ නිපුණතා 7ක් වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා මේකෙන්. ඒ නිපුණතා 7න් අරමුණු 6ක් ඉටු කරගන්න බලාපොරොත්තු වෙනවා. හරි. දුවේ පුතේ මම පුංචි ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? මේ චිත්‍ර විෂය ඉගෙනගෙන කරන්න පුළුවන් රැකියාවන් මොනවද? ඒක ඔගොල්ලෝ දන්නවද? හොඳයි, මං වගේම චිත්‍ර ගුරුවරයෙක් වෙන්නද? හරි. තව ගොඩාක් දේවල් තියෙනවා. මොනවද එහෙනම්? වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් නේ. චිත්‍ර ඇඳලා ඒවා අපිට විකුණන්න පුළුවන් මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්. මූර්ති ශිල්පියෙක් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ, ග්‍රැෆික් ශිල්පියෙක් වෙන්නත් පුළුවන්. තවත් තියෙනවා. මොනවද? ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුළුවන්. ගෘහ නිර්මාණ කියන්නේ ඕගොල්ලෝ දන්නවා අපේ නගරය ඉතාම විශාල ගොඩනැගිලි හදලා තිනවා. ඇයි ඔබේ පාසල, විශ්වවිද්‍යාලය ඒවා ඒවේ නිර්මාණය කරන්නේ කවුද? චිත්‍ර ශිල්පියෙක් තමයි. අපි එකට කියනවා ගෘහ නිර්මාණ ශිල්පියෙක් කියලා. නගර නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුළුවන්. අපේ නගරේ මහනුවර නගරය බලන්න, උද්‍යාන වලින් පිරීලා විශාල ගොඩනැගිලි තියෙනවා. එතකොට නගර නිර්මාණ ශිල්පියෙ ඔක්කොම යම් කිසි මට්ටමකට මන්මාවත් ඒ ක්‍රමවත් භාවයේ හදන්න නම් ශිල්පියෙක් ඉන්න ඕනේ. අපි යාට කියනවා නගර නිර්මාණ ශිල්පියෙක් කියලා. එහෙමනම් එවැනි රස්සාවකුත් ඔබට යන්න පුළුවන් මේ චිත්‍ර විෂය ඉගෙනගෙන. ඒ විතරක් නෙමෙයි පුතේ, කලා අධ්‍යක්ෂණය කරන්නත් පුළුවන්. චිත්‍රපට අධ්‍යක්ෂණය, නාට්‍ය එවැනි අධ්‍යක්ෂණය කරන්නත් පුළුවන් චිත්‍ර විෂය ඉගෙනගෙන. විශ්වවිද්‍යාල ආචාර්ය එහෙම නැත්නම් මහාචාර්යවරයෙක් වෙන්නත් පුළුවන්. තවත් දෙයක් තියෙනවා. පුතාල දුවල මේ දේ ගැන දන්නවද? ආර්ට් තෙරපිස්ට්. ඒ මොකද්ද පුතේ? කලා චිකිත්සකයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ චිත්‍රයකින් පුළුවන් ගොඩාක් ලෙඩ සුව කරන්න. චිත්‍රයක් කියන්නේ ඇත්තටම ඔසුවක්. අන්න එවැනි කෙනෙක් නැත්නම් ආර්ට් තෙරපිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් චිත්‍ර විෂය ඉගෙනගෙන. අපේ රටට වඩා අපේ යුරෝපීය රටවල් මෙන්න මෙවැනි ක්‍රම අද දිනේ ගොඩාක් භාවිත කරනවා. භූ දර්ශක සැලසුම් කරුවෙක් වෙන්න පුළුවන්. ගුහා අලංකරණ සැලසුම් ශිල්පියෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, වේදිකා පසුතල නිර්මාණ ශිල්පියෙක් වෙන්නත් පුළුවන්. ඒ තවත් දේවල් තියෙනවා. ඔගොල්ලෝ දන්නවා ප්ලෝටයිල්ස්, මාක්, ඇඳුම්, ස්වර්ණාභරණ ඒ වගේ ඒවේ සැලසුම් ශිල්පියෙක් වෙන්නේ චිත්‍ර විෂය හදාරන අය තමයි. තවත් දෙයක් තියෙනවා නේද පුතේ? ගුණගරුක දරුවෙක් කරන්නත් මේ විෂයට පුළුවන්. ඔබ කොහොමත් ගුණගරුක දරුවෙක් නේ. ඒක මම දන්නවා. හොඳයි පුතේ, එහෙනම් චිත්‍ර විෂය ඉගෙනගෙන ගොඩාක් රැකියා ශ්‍රේෂ්ඨ වලට යන්න පුළුවන් බව දැන් ඕගොල්ලෝ දන්නවා. හරි පුතේ, එහෙනම් අපි 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ තියෙන පළවෙනි 6 වන නිපුණතාවය යට තියෙන පළවෙනි පාඩම අද කරමු. 11 ශ්‍රේණියේ චිත්‍ර ශිල්පීන් ඉන්නවා 7 දෙනෙක්. කාටුන් හා සංනිදර්ශන ශිල්පීනුත් ඉන්නවා 7 දෙනෙක්. ඒ විතරක් නෙමෙයි පුතේ, යුරෝපීය ශිල්පීන් 2 දෙනෙකුත් ඉන්නවා. අපි මේකෙන් පළවෙනි චිත්‍ර ශිල්පියා, එහෙම නෑ, ලංකාවේ ඉන්න ACGS අමරසේකර චිත්‍ර ශිල්පියා ගැන අද අපි කතා කරමු. මෙතුමගේ සම්පූර්ණ නම තමයි ඒබ්‍රහම් ක්‍රිස්ටෝපර් ගෙගරි සූර්යාරච්චි අමරසේකර. මෙතුම පුතේ ලංකාවේ ඒ කාලේ පැවතිච්චි ලංකා කලා සංගමයේ ප්‍රබල සමාජිකයෙක්. මොකද්ද පුතේ මේ ලංකා කලා සංගමයේ කියන්නේ? ඔගොල්ලෝ දන්නවා 1891 දී බිතානි රාජ්‍ය අනුග්‍රහය ඇතුව පිහිටවා ගන්නවා කලා සංගමයක්. අන්න ඒකට තමයි ලංකා කලා සංගමය කියන්නේ. ඒකට පුතේ ජාතික කලා පෙරමුණ කියලා කියනවා. මොකද්ද ජාතික කලා පෙරමුණ? මොකටද කියන්නේ? ලංකා කලා සංගමයට. ඒකේ සමාජිකයෙක් තමයි අපේ මේ කතා කරන ACGS අමරසේකර මහත්තයා. මේ සංගමයේ ශාස්ත්‍රීය කලාකරුවන් අතරින් ප්‍රමුඛතම ස්ථානයක් අරගෙන අපි මේ කතා කරන අපේ අමරසේකර චිත්‍ර ශිල්පියට. එතකොට දැන් අපි මෙතුමගේ චිත්‍ර ගැන කතා කරමු. මොකක්ද මතක් වෙන්නේ? බිරහඬක් නේද? සමහරට ඔගේ තොවිලයක් වගේ තැහෙනව නේද? එහෙම ඇහුණද? මගේ දුවේ පුතේ, මෙන්න මේ තොවිලයක් හා සම්බන්ධ චිත්‍රයක් අපේ මේ මුදලිදු අමරසේකර මහත්තයා ඇඳලා තියෙනවා. ඒකේ නම තමයි යකේ දුරාගේ දියණිය. මොකද්ද යකේ දුරාගේ දියණිය? දූල පුතාලා මේ චිත්‍රය දැකලා තියෙනවද? සමහර විට තවමත් දැකලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම චිත්‍රය ගැන කියන්නම්. දැකලා නැති අය චිත්‍රේ මනසේ මවා ගන්න. හරි නේද? අනිත් අය චිත්‍රේ මතක් කරගම් බලන්න. යකදුරාගේ දියණිය කියන චිත්‍රය දකින්න තියෙන්නේ කොළඹ ජාතික කලා භවනේ. කැන්වස් රෙද්දක තෙල් සායම් වලින් තමයි මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. මේ චිත්‍රයට පසුබිම් වෙලා තියෙන්නේ තොවිල් නටන්නේගේ දියණියක්. මම ඒ කතාව කියන්නද? හරිම රසවත් කතාවක්. ඔන්න අහගන්නකෝ. තොවිල් නටන්නේගේ දියණියන් එක දවසක් ඒ තොවිල් නටන්න, එහෙම නැත්නම් අප්පච්චි නැති වෙලාවේ මොකද කරන්නේ? අප්පච්චි කාමරේට හොරෙන්ම යනවා. ගිහිල්ලා නිකන් ඉන්නේ නෑ. මොකද කරන්නේ? බාලි සාන්ති කර්ම වලට අඳින ඇඳුමක් ඇඳගෙන මියා දොරත් වහගෙන ඉන්නවා. එතකොට ඒක හොඳ වැඩක්ද? අපේ සම්ප්‍රදායට ගැළපෙන්නේ නෑනේ. ඉතින් මොකද වෙන්නේ? මේ දුව ඒ සිදිස්සනික බයක් ඇති වෙනවා. මේ චිත්‍රය ඔන්න හිතන්න කොහොමද මේ චිත්‍ර ශිල්පියා නිරූපණය කරලා තියෙන්නේ කියලා. දුවේ පුතේ, යකදුරාගේ දියණිය කියන මෙම විශාල චිත්‍රය දොර වහලා තියෙන ඇතුල් පැත්ත, දොර වහලා තියෙන කාමරයක ඇතුල් පැත්ත තමයි පෙන්වලා තියෙන්නේ. මේ කාමරය ඇතුලේ යකදුරාගේ ඇඳුම් මැදගත් දියණියන් විස් මුහුණක් මුහුණු දෙකක් තියෙනවා. පා වෙන ගිනිසිලෙකුත් උඩැක්කියකුත් විශාල සෙවණැල්ලකුත් දක්නට ලැබෙනවා. මේ සියල්ලම මේ තේමාවේ රූටත්වය එහෙම නැත්තම් බය පෙන්නුම් කරන්නට සංකේතාත්මකව යොදාගෙන තියෙනවා. මතක නැති වෙච්ච බඩු ටික නේද? කොහොමද බලමු මේ ටික තියෙන්නේ. ඔන්න දැන් හිතාගන්න මේ චිත්‍රයේ වම් පැත්තට වෙන්න යකදුරාගේ අර ඇඳුම් ඇඳගෙන අත කම් මුලට තියාගෙන බය වෙලා වගේ හිටගින් ඉන්න කාන්තා රූපයක් තමයි ඇඳලා තියෙන්නේ. එයා ඉන හැඩය නැත්තම් හත් කඩේ නැමෙති ඇඳුම ඇඳගෙන ඉන්නේ. රෙද්දයි හැට්ටකුයි තියෙනවා. හරිම විස්මිත භයානක බය වෙච්ච බවක් තමයි මොනේ තියෙන්නේ. මොකටද බය වෙන්නේ? අර දොර ළඟ පාවෙන ගිනි සිලුව දැකලා. ගිනි සිලුවක් සාමාන්‍යයෙන් පාවෙන්නේ නැහනේ නේද පුතේ? ඒකට මොකක් හරි ආධාරකයක් තියෙන්නෙපේ. හරි. චිත්‍රයේ මැද ඉහළින් විශාල විස්මෝණකුත් ඇඳලා තියෙනවා. මෙම විස්මෝණ මාරු රාක්ෂ විස්මෝණ ලෙස හඳුන්වන්න පුළුවන්. විස්මෝණ දැකලා දිනානේ. ඒව දැක්කම බය හිතෙනවද පුතේ? ඔන්න හිතන්න මේ චිත්‍රයේ ඇඳලා තියෙන විස්මෝණ හරියට බය හිතෙන විස්මෝණ. මම නම් විස්මෝණ වලට බයයි. කාන්තාවගේ පිටුපස වෙන්න බිත්තියේ තරමක් කුඩා කෝලම් සම්ප්‍රදායේන පොඩි විස්මෝණකුත් තියෙනවා. කෝලම් සම්ප්‍රදාය විස්මෝණ ඔයගොල්ලෝ දන්නවනේ. හැබැයි පුතේ මේ විස්මෝණ අර ඉන්න කාන්තාවට සමච්චල් කරන අයරින් තමයි ඇඳලා තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට මං කිව්ව නේද අර ගිනි සිලුවක් තියෙනවා කියලා. ඒ ගිනි සිලුව මේ දරුවගේ ඇඟට වැටුනම පේන්නේ කොහොමද දන්නවද? ලොකු හේවනැල්ල. එයාගේ හේවනැල්ල. කොහොමද චිත්‍රශිල්පය ඇඳලා තින්නේ? මද්ද කළු පෑහෙන් අවතාරයක්සේ. නරබන්නන්ද බියක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මේ චිත්‍රය දැක්කොත් අපිටත් බය හිතෙනවා. උඩ කීකුත් තියෙනවා චිත්‍රෙ මුල්ල. ඉතින් පුතේ මේ පියවිලෝවේ තියෙන වැගිනි සිනු නේද? බලන්න මේ චිත්‍රසිපය මේක දාලා තින්නේ මොකටද කියලා. අද්භූත රසය වැඩි කරන්න. මං චුට්ටි උදාහරණයක් කියන්නද? ඔන්න පුතේ හරියට කළුවර කාමරයක අයිනකට කවුරු හරි ගියා කියන්නකෝ. ඊට පස්සේ කළුවරයි කාමරේ තද්ද කළුවරයි. කවුරු හරි ගිහිල්ලා ටෝච් එක ගහුවොත් මොකද වෙන්නේ? දොර ළඟට ගිහිල්ලා. එයාගේ හේව නැල්ල එයාටත් වඩා විශාලව බිත්තිය වැටෙනෝනේ. අන්න එහෙම තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. එතකොට ඇතුළේ ඉන්න කෙනාගේ හේව නැල්ල විශාලයිනේ. හරි බය හිතෙනවනේ. අන්නේ විදියට තමයි ඇඳලා තියෙන්නේ. අපි පුතේ දැන් මේ චිත්‍රයේ වර්ණ ගැන කතා කරමුද? එතකොට අර චිත්‍රයට දාලා තියෙන්නේ මේ චිත්‍ර ශිල්පියා කහ පාට තැඹිලි පාට එන විදියේ එක වර්ණ ටික. ස්වභාවික ලක්ෂණ මතු වෙන විදියට තමයි පාට කළ තියෙන්නේ. මෙන්න මේ ක්‍රමයට කියනවා ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කියලා. මොකද්ද පුතේ? ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කියලා. ඒ කියන්නේ මං කිව්වේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය කලාවේ භාවිතා කරපු පරියාලෝක රීතිය. ඔගොල්ලෝ දන්නවා පරියාලෝක රීතිය නේ? ළඟට කොහමද? ළඟට ලොකුවට, ඈතට යදි කුඩාවට. ඊළඟට ත්‍රිමාන ලක්ෂණ දැක්වීම කියාරස්කූරෝ ශිල්පක්‍රමයට අනුව තමයි මේක වර්ණ කරලා තියෙන්නේ. මොකද්ද පුතේ මේ කියාරස්කූරෝ ශිල්පක්‍රමය කියන්නේ? මොකද්ද කියාරස්කූරෝ ශිල්පක්‍රමය? චිත්‍ර ශිල්පයාට අවශ්‍ය විදියට තමයි ආලෝකයේ අඳුර යොදාගෙන තියෙන්නේ. මේ චිත්‍රෙත් පේනවනේ නේද? අර එළියෙන් මේ මුළු බිත්තියත් ආලෝකමත් වෙලා හෙවණැල්ල විශාලව දක්වලා තියෙන අඳුරු ලෙස. චිත්‍ර ශිල්පියා අපිට දෙන්න අදහස් කරන අර්ථය සඳහා තමයි මේ වර්ණ යොදාගෙන තියෙන්නේ. ඉතාම ලස්සනයි. මේ යොදාගෙන ඇති වර්ණ ඒක වාර්ණික ලක්ෂණ සහිතව සම්භාව්‍ය වර්ණමාලාවක් තමයි පාවිච්චි කළ තියෙන්නේ. හරි. අපි දැන් කතා කළේ මොකද්ද? විසිවන සියවසේ සිටි ලාංකීය ශාස්ත්‍රීය චිත්‍රකලාවේ පුරෝගාමීක වන ACGS සමරසේකර මහත්තයගේ නැත්නම් යක ශිල්පියාගේ යකදුරාගේ දිනිය නම් චිත්‍රයයි. දැන් අපි තවත් චිත්‍රයක් මෙතුමගේ කතා කරමු. විරකියාව කියන චිත්‍රය ගැන තමා මං ඊළඟට කතා කරන්න එන්නේ. මේ චිත්‍රයේ ලස්සන කතාවක් තියෙනවා. ඊට කලින් මේ සින්දුව අහලා බලමුද?
වැඩෙන් දිවි රකින බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ කිමං වඩු වැඩෙන් දිවි රකින බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ කිමං කිසිම හැඩක් නැති මෙලිය අරගෙන මං කරන විරිය කපල කොටලා ඉරලා මැනලා හදන ලී බඩු වඩු වැඩෙන් දිවි රකින බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ කිමං
මේ චිත්‍රය දකින්න තියෙන්නේ කොළඹ ජාතික කලා භවනේ. සින්දු ඇහුවනේ මං අහන්නේ දැන් මොකද්ද මේ චිත්‍රය කියලා. අපි පස්සේ කතා කරමු. චිත්‍රය ඇඳලා තියෙන්නේ කැන්වස් එක ඇඳලා තෙල් සායම් මාධ්‍යෙන් තමයි වර්ණ කරලා තියෙන්නේ. හිතන්නක පුතේ අපි අපේ අප්පච්චි හදිස්සිය රස්සාව නැති වුණොත් අපිට මොකක් වෙනවද? අම්මට නංගිට මල්ලිට අප්පච්චිට මේක කොහොම දැනේවිද? මොළු ගෙදරම ජීවත් කරන්නේ අප්පච්චි නම් ඒක දරාගන්න බැරි ලොකු ප්‍රශ්නයක් නේද? එවැනි හැඟීමක් පෙන්වන චිත්‍රයක් තමා මේ විරකියාව කියලා කියන්නේ.
වැඩෙන් දිවි රකින බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ කිමං වඩු වැඩෙන් දිවි රකින බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ කිමං කිසිම හැඩක් නැති මෙලිය අරගෙන මං කරන විරිය කපල කොටලා ඉරලා මැනලා හදන ලී බඩු වඩු වැඩෙන් දිවි රකින බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ කිමං සදුබඩු කාගේ මනලෝලි විචිත්‍ර ලිය මල්කම් කැටයම් පෙලි සමාපු අල්මාරිද හොඳ බඩු මේලි කුසු සදන් සිත්තු කීන කඳ දැදන් කරට ගේන කොළඹ ගෙන යමි එහිදි මගේ පුදු සියල්ල විකුණුවතින් මේ මඩ ලොල්ල මගේ මූනේ සිනා රැල්ල වැඩි වෙලා යති වඩු වැඩෙන් දිවි රකින බොහෝ සුකින් කල් ගෙවන දුප්පතේ කිමං
ඉරලා මැනලා හදන ලී බඩු වඩු වැඩෙන් දිවි රකින බොහෝ දුකින් කල් ගෙවන දුප්පතේ කිමං දෛනිකව කුලි වැඩ කරන වඩුවෙක් වැඩ නොලැබ ගෙදර ගිහිල්ලා දුක්ඛින අවස්ථාවක් තමයි මේ චිත්‍රයෙන් පෙන්වන්නේ. එතකොට දුවේ පුතේ ඔගොලු ඇහුවෙත් ඒ වගේ චිත්‍රයක් නේද? ඕ දැන් ඔන චිත්‍රෙ මවා ගන්න ඕනි. ඔන්න වැඩ හම්බ වෙන්නේ නැතුව ගෙදරට ඇවිල්ලා පුටුවක වාඩිලා දුක් මොසුව බිම් බලාගෙන ඉන්න අපච්චි කෙනෙක් හිතාගන්නකෝ. ඒ විතරක් නෙමෙයි, කේන්තියෙන් බිමට දැමූ මෙවලම් මල්ලත් විසිරිලා ගිහිල්ලා. අනේ පුතේ, කෑමට කිසිවක් නැහැ. වැඩිමල් දරුව වක්කුට වෙලා රෙදි කැබැල්ලක් පොරවගෙන අර කොනක තියෙන ලණු ඇඳෙන්නේ ඉති. කුඩා දරුව බිරිඳ අතේ, බිරිඳද දුක්බර විලාසෙට නැඹුරු කරගත් හිසින් ඉන්නවා, සැමියගේ ශෝකය පෙදා ගන්න වගේ. ඒ විතරක් නෙමේ පුතේ, මේ කාමරේ තියෙන ජනේලිය පිටිපස්සෙන් තියෙන ජනේලියට අනේ පුතේ මේ බලන්නකෝ, දොර ජනේලෙ වහන්න විදියක් නැහෙනි. පිජාමා රෙදි කෑල්ලක් තමයි ගහලා තියෙන්නේ. ඒකත් පුතේ පාගෙට. ඒකේ උටින් එළිය ඇවිල්ලා තිනෝ ගෙට. බොහෝම යාන්තම්. දැන් චිත්‍රේ පෙන්නුම් කරන්න බලන්න, හිතන්නකෝ බලන්න. අපි කතා කරපෝ කරුණු වලින් චිත්‍ර ශිල්පියා මේ චිත්‍රේ පෙන්නුම් කරන්න උත්සාහ කළ තියෙන හැටි ඉතාම ලස්සනයි. ඒකෙන් එයා දුප්පත්කම, එහෙම නැත්නම් දරිද්‍රතාවය පෙන්නුම් කරන්න උත්සාහ කළ තියෙනවා. කවුද මේ චිත්‍රේ ඇඳේ? මුදලිදු ACGS අමරසේ මුදලිදු ACGS මහත්තයා නේද? ඔව්, ඉතාම ලස්සන චිත්‍රයක්. මේ වගේ දුක්බර අවස්ථාවක් පෙන්වන්න මොන වගේ වර්ණමාලාවක්ද ගැලපෙන්නේ? මේ චිත්‍රයට යොදාගෙන තියෙන්නේ දුක්බර බව පෙන්වීමට ගැලපෙන අඳුරු වර්ණමාලාවක්. මේ චිත්‍රයේ තියෙන්නේ කියාරස්කූරෝ ශිල්පක්‍රමය. ඒ කියන්නේ චිත්‍ර ශිල්පයට අවශ්‍ය විදියට තමයි ආලෝකය යොදාගෙන තියෙන්නේ. මිහිදි ඒක වාර්ණික ලක්ෂණ සහිත වර්ණමාලාවක් පාවිච්චි කළ තියෙනවා. එම වර්ණමාලාව සම්භාව්‍ය වර්ණමාලාවක්. ජනේලෙන් ලැබෙන සියුම් ආලෝකය, මං කිව්වේ වඩු ගෙදර ඉන්න අයගේ මුහුණුවලට තමයි පෙන්වන්නේ. ඇයි මේ මුහුණුවලට මේ සාමාන්‍ය සියුම් ආලෝකය යොදලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ මූණවල තියෙන වේදනාව, හැඟීම ඉතාම හොඳට පෙන්වන්න. චිත්‍රශිල්පිය අවශ්‍ය වෙලා තියෙන්නේ දුක්බරදායක හැඟීමක්නේ. ඒක තමයි මේ ඇරගෙන තියෙන්නේ. මේ චිත්‍රයේ පුත්තේ ශාස්ත්‍රාලී යථාර්ථවාදී කලා ලක්ෂණ අනුව මානව රූප අභ්‍යන්තර හැඟීම්, ඒ කියන්නේ අර හැඟිච්ච හැඟීම ඉතාම ලස්සනට ප්‍රකාශ කරලා තියෙනවා. අවකාශයේ මත ගැඹුර එහෙම විදියට ඉතාම ලස්සනට යොදාගත්ත චිත්‍රයක් තමයි මේ චිත්‍රයේ තියෙන්නේ. අඳුරු වර්ණමාලාවක් තමයි අරගෙන තියෙන්නේ. දුවේ පුතේ, දැන් අපි කතා කරා මිතුමගේ චිත්‍ර දෙකක් ගැන. හරි, දැන් අපි තවත් චිත්‍ර ශිල්පියෙක් ගැන ඕනනම් කතා කරමු.
අම්බලමේ පින වලං ගදන්ගෙන ඒක බිඳපු ගොණ උඩ පැන පැන hina. අම්බලමේ පින වලං ගදන්ගෙන ඒක බිඳපු ගොණ උඩ පැන පැන hina. හොඳම නැවුම්
වයි පුතේ, මේ ළඟට අපි දැන් අලුත් චිත්‍ර ශිල්පියෙක්, අපේ දිවිනි චිත්‍ර ශිල්පියා ගැන කතා කරමු. ඔහු නමින් ස්ටැන්ලි අබේසිංහ මහත්තයා නැත්තම් චිත්‍ර ශිල්පියා 20 වන සියවසේ අපේ ලංකාවේ බිහිවෙච්ච ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පී. මෙතුමා ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ චිත්‍රකලාව ඉගෙන ගත්තා. ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ චිත්‍රය ඉගෙනගෙන මොකද කරේ? ලා එක්සත් රාජධානී සාන්ත මැතිව් කියන කලාපාසලට ඇතුල් වෙලා තියෙනවා. ඒ පාසලේදී ශාස්ත්‍රාලීය සම්භාව්‍ය චිත්‍ර කලාවන් ඉගෙන ගත්තා. හැබැයි මේ හැම දෙයක්ම මෙතුම ඉගෙනගෙන මෙතුමගේම කලා සම්ප්‍රදාය ඔහු හදාගෙන තියෙනවා. එතකොට එහෙමනම් මෙතුමා චිත්‍ර මොනවද කියලාත් අපි හිතමුද? මෙයා ඇඳලා තියෙනවා පුතේ ස්ටැන්ලි අබේසිංහ ශිල්පියාගේ චිත්‍ර වලංකඩි. එහෙම නැත්නම් කුඹල් හල කියනවා. අපි පොඩි ගීතයක රසවින්දනේ ඒ චිත්‍රය ගැන. තවත් එකක් තියෙනවා ඇසල පෙරහැර. භාවනාව. බාල තරුණ. ලක්ෂ්මීගේ උපත. ඔය වගේ ගොඩාක් චිත්‍ර මෙතුමා ඇඳලා තියෙනවා.
අම්බලමේ පින වලංග දංගෙන ඒක බිඳපු ගොණ උඩ පැන පැන හින හොඳම නැවුම් වලං පන්සල ළඟ පොලෙන් අපට ගෙනත් දියන් ගන්න ගාන ගනි හොඳම නැවුම් වලං පන්සල ළඟ පොලෙන් අපට ගෙනත් දියන් ගන්න ගාන ගනි අම්බලමේ පින වලං කඩගෙන එන ඒක බිඳපු ගොණ ගොණ උඩ පැන පැන හින හින අම්බලමේ පින වලං කඩගෙන ඒක බිඳපු ගොණ උඩ පැන පැන හින අපේ ගමේ වලං තලන තුරුණු ලියන් අතින් ඇදෙන නැවුම් වලං අගේ බුලං අපේ ගමේ වලං තලන තුරුණු ලියන් අතින් හැදෙන නැවුම් වලං අගේ බොලං අම්බලමේ පින පින වලං කඩගෙන එන ඒක බිඳපු ගොණ ගොණ උඩ පැන පැන හින හින අම්බලමේ පින වලං කඩගෙන ඒක බිඳපු ගොණ උඩ පැන පැන හින වරමාගේ ගුණ බැඳගත්තා පින අද මුල්ලට වුණා පිනාට හරි hina බරබාගේ ගුණ බැඳගත්තා පින අද මුල්ලට වුණා පිනාට හරි hina අම්බලමේ පින පින වලං කඩගෙන එන ඒ පිනපු ගුණ ගුණ උඩ පැන පැන hina hina අම්බලමේ පින වලං කඩගෙන ඒක පිනපු ගුණ උඩ පැන පැන hina වලං 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 හොඳම නැවුම් වලං කවුද ගන්නේ වලං මෙන්න මෙන්න වලං 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 හොඳම නැවුම් වලං කවුද ගන්නේ වලං මෙන්න මෙන්න වලං අම්බලමේ පින පින වලං කඩගෙන එන ඒක බිඳපු ගොණ ගොණ උඩ පැන පැන හින හින අම්බලමේ පින වලං කඩගෙන
පුතේ ඒ සින්දුවෙන් මොකද්ද දැනුනේ? වලං හදන්නේද? එතකොට වලං හද කොයිද වලං හදන්නේ? කුඹල් හලගෙන නේද? හරි. එහෙනම් අපි දැන් කතා කරන ස්ටැන්ලි අබේසිංහ මහත්තයා ඇඳපු කුඹල් හල කියන චිත්‍රය තමයි ඊළඟට කතා කරන්නේ. දැන් පුතේ ඒ චිත්‍රයත් චුට්ටක් මවා ගන්න බලමුද? අර අපි ඉස්සෙල්ල චිත්‍ර ගැන හිතුවා වගේ මේ චිත්‍රය පුතාලා දැකලා තියෙනවද? මං හිතන්නේ සමහර දූල පුතාලා නම් මේ චිත්‍රය දැකලා ඇති. මේ චිත්‍රයට පුතේ වලං කඩේ කියලාත් කියනවා. සමහර ඕගොල්ලෝ මම මෙහෙම මතක් කරන්නද, කෑගල්ලේ මුලගඩ ප්‍රදේශයෙන් එනකොට වලං කඩ ගොඩාක් දකින්නව නේද? ඒක විකුණන වලං විකුණන අය ඕගොල්ලෝ දකින්නව නේද? මෙවැනි චිත්‍රයක් තමයි මේ අපේ ස්ටැන්ලි අබේසිංහ මහත්තයා ඇඳලා තියෙන්නේ. මේ චිත්‍රයේ පුතේ ටිකක් වෙනස් විදියට තමයි හැදලා තියෙන්නේ. මොකද අර අපි ඉස්සෙල්ල කතා කරපු ස්වභාවිකවාදී ක්‍රමයට වඩා නූතනවාදී කලා භාවිතයක් තමයි දකින්න තියෙන්නේ. මේ චිත්‍රයේ ඉන්නවා ඉතා ලොකුවට ඇඳලා තියෙනවා කඩේ භාණ්ඩ විකුණන යුවලක්. මේ යුවල මැටි යුවලත් එක්කම මැටි භාණ්ඩක් තියෙනවා. එක කාන්තාවක්. දැන් මේ යුවලෙන් කාන්තා රූපයේ අතේ තියෙනවා මැටි වලින් හදපු කුංචි සත් රූපයක්. ඒක කහ පාටයි. මේ මෑය වාඩි වෙලා තමයි ඉන්නේ. එයා ළඟින්ම එයාට පිටිපස්සෙන් ඉන්නවා තරුණ ස්වාමි පුරුෂයා. එහෙම නැත්තම් පිරිමි රූපය. එයාගේ අතේ තියෙනවා කලයක්. උකුලේ තමයි තියෙන්නේ කලය. අතක් ඒ කලයේ උඩින් තියාගෙන ඉන්නවා. කාන්තා රූපය බලාගෙන ඉන්නේ ඉස්සරහා. පිරිමියත් බලාගෙන ඉන්නවා. එතකොට මේ චිත්‍රයේ පරයාලෝක ලක්ෂණ දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ චිත්‍රයේ පෙරබිම පසුබිම දෙකම එකම තලයක තමා සම්පිණ්ඩණය කරලා තියෙන්නේ. අපි දැන් මේ චිත්‍රය ගැන දිගින් දිගටම කතා කරද්දී බලමු මේකට ඇරන් තියෙන වර්ණ මොනවද කියලා. කුඹල්හල චිත්‍රය පාට කළ තියෙන්නේ විසංගත වර්ණවලින්. මොනවද පුතේ මේ විසංගත වර්ණ කියන්නේ? අහලා තියෙනවද? සංගත නොවන වර්ණ. ඈ සංගත නොවන වර්ණ කියන්නේ? පුතාලා දන්නවා පාට පෙට්ටියක් ගත්තම එකම පවුලේ වර්ණ තියෙනවා. අන්න ඒවට අපි කියනවා සංගත වර්ණ. නමුත් අපේ මේ චිත්‍ර ශිල්පියා මේ චිත්‍රය කුඹල්හල පාට කරලා තියෙන්නේ විසංගත වර්ණවලින්. බලන්නකො මේකේ වර්ණ. කහ, තැඹිලි, නිල්, මිස්ටර් කොල කළු වෙනි වර්ණ පාවිච්චි කරලා තියෙනවා. වර්ණ පදාසකමයට තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පුතේ දුවේ. මේක වටේට සමහර තැන්වල ඝනකම යුත් කළු රේඛා දක්ින්න පුළුවන්. ස්ටැන්ලි අබේසිංහ ශිල්පය නිර්මාණය කරද්දී මෙම චිත්‍රය භාව ප්‍රකාශනය වැඩි කරන්න අඳුරු වර්ණ ගොඩක් යොදාගෙන තියෙනවා. ගණිකවාදී කලාවත් මේ චිත්‍රයට ඉවහල් කරගෙන තියෙනවා. ඔන්න දුවේ පුතේ ස්වභාවික ක්‍රමයට වඩා චුට්ටක් වෙනස්ව ගිය ක්‍රමයක් තමයි මේක. ගණිකවාදී කියන්නේ මොකද්ද? ජ්‍යාමිතික හැඩතලවලට මුල් තැන දෙමින් චිත්‍රය නිර්මාණය කිරීම. මේ චිත්‍රයටත් මෙතුමා පාදක කරගෙන තියෙන්නේ මේ ගණිකවාදී ක්‍රමය. මතකද චිත්‍රය? දැන් මොකද්ද චිත්‍රය? කුඹල්හල්. මේ විශාලව මේ චිත්‍රය විශාලටම ඇඳලා තියෙන්නේ කුඹල්හලක වලන් විකුණන යෝලා. ඉතාම ලස්සනට ඇඳලා තියෙන චිත්‍රයක් තමා අඳුරු වර්ණ වැඩිපුර භාවිතා කරලා ඇඳපු චිත්‍රයක් ගැන තමයි අපි දැන් මේ කතා කරේ. දැන් අපි තවත් මෙතුමගේ චිත්‍රයකට යමු. දැන් අපි අහපු සින්දුව මොකද්ද? ඇසල පෙරහැර නේද? ඒ වගේම ලස්සන චිත්‍රයක් ඇඳලා තිනවා අපේ මේ ස්ටැන්ලි අබේසිංහ චිත්‍රශිල්පියා. ඒකේ නම තමයි ඇසල පෙරහැර. දුවේ පුතේ මේක නම් තියෙන්නේ කොහෙද කියලා දන්නවද? අපේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පරයන්ති බිත්තියක තමා ඇඳලා තියෙන්නේ. මොකද්ද චිත්‍රය? ඇසල පෙරහැර. මේ ඇයි මෙතන ඇඳිමේ තුමා? අපට විදේශිකයෝ එනවා අපේ සංස්කෘතිය පෙන්වන්න තමා මෙවැනි චිත්‍රය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පරයන්ති බිත්තියක ඇඳලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ උදාර උරුමයක් තමයි දළදා පෙරහැර. මේකට වස්තු විෂය කරගෙන තියෙන්නේ ඒක තමයි. දැන් චිත්‍රය ගැන හිතාගමුද? දූල පුතාලා දැක්කේ නැත්නම් අපි චුට්ටක් මේකේ මොනවද තියෙන්නේ කියලා මං කියන්නම්. ඕගොල්ලෝ හිතන්න බලන්න. පෙරහැරේ දළදා කරඩුව රැගෙන යන හස්ති රාජයා චිත්‍රයේ මැදට වෙන්න ලොකුවට ඇඳලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔන්න දැන් හිතාගන්න දෙපැත්තේ ඉන්නෝ අර අපේ දළදා කරඬුව අරගෙන යන ඇතාගේ ආරක්ෂාවට ඉන්න අනිත් ඇත්ත දෙන්න. තවත් තියෙනවා මිනිස් රූප ඊට වඩා පොඩියට පහලින් ඇඳලා තියෙනවා. හරිම ලස්සනයි. දැන් මතක් වෙනවද මේ වගේ චිත්‍රයක් හිතාගන්න පුළුවන්ද? ලොකු හස්ති රාජයේ දළදා කරඬුව ඇරගෙන අර ගාම්භීරව ආඩම්බරයෙන් කකුල තිය තියා යන හැටි. ඒ වගේම තමයි දෙපැත්තින් අලි දෙන්න දෙවෙනි නෑ නේද? හරිම ආඩම්බරයි. මතක් වෙනවද ඒගොල්ලන්ට ඇඳලා තියෙන ඇඳුම් ආලෝකයේ දක්වලා තියෙන හැටි? හරිම ලස්සනයි නේද? එතකොට අර මිනිස්සු චූටියට චූටියට තමයි ඇඳලා තියෙන්නේ. අඳුර හා ආලෝකයේ විසංගත වර්ණ පදාස ක්‍රමයට තමයි මේ චිත්‍රය දක්වලා තියෙන්නේ. දුවි පුතේ පෙරහැර තියෙන්නේ මොන වෙලාවේද? රාත්‍රී කාලේ. ඉතින් අපේ මේ චිත්‍රශිල්පියා රාත්‍රී කාලේ ඉතාම ලස්සනට දක්වලා තියෙනවා. රේඛා වලින් තමයි මේ චිත්‍රය ගොඩාක් දේවල් මතු කරලා තියෙන්නේ. ඒ වෙනුවට වර්ණ මාධ්‍ය හසුර තියෙන විදියත් ඉතාම ලස්සනයි. මෙම චිත්‍රයේ තියෙන පෙරබිම පසුබිම මොකද කරලා තියෙන්නේ? එහෙම කරලා නෑ මෙතුමා. මේව මුකුත් නොසලකා හැරලා රූප සම්පින්ඩණය කරලා තියෙනවා. එහෙමනම් මේ චිත්‍රයේ ගැඹුරුකුත් හැබැයි දක්වලා තියෙනවා. පෙරබිම මැදබිම පසබිම වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් විදියට චිත්‍රයේ ගැඹුර දක්වලා තියෙන්නේ. ස්ටැන්ලි අබේසිංහ මහත්තයාගේ ඇසල පෙරහැර චිත්‍රයේ පෙයත් අගණිකවාදී චිත්‍ර කලාව ලක්ෂණ අනුව තමයි නිර්මාණය කළ තියෙන්නේ. අපි දැන් ඉගෙන ගත්තේ මොනවද? ස්ටැන්ලි අබේසිංහ කියන චිත්‍රශිල්පියගේ 20 සියවසේ හිටපු මේ නූතන කලා ඉතිහාසයේ ප්‍රතිභාපූර්ණ චිත්‍රශිල්පියාගේ නිර්මාණ දෙකක් ගැන. ඒ තමයි කුඹල්හල ඇසල පෙරහැර කියන චිත්‍ර. 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළ චිත්‍රශිල්පීන් දෙදෙනෙකු පිළිබඳව තමා කතා කළේ. අපි දැන් කතා කරමු 20 සියවසේ ලෝක ප්‍රසිද්ධියටපත් විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු ගැන. කවුද පුතේ? 20 සියවසේ ලෝක ප්‍රසිද්ධියටපත් විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු ගැන. එයා තමයි පැබ්ලෝ පිකාසෝ. කවුද? පැබ්ලෝ පිකාසෝ ශිල්පියා. මෙතුමා ජීවත් වුණේ ලංකාවේ නම් නෙමෙයි, මං කිව්ව ලෝක ප්‍රසිද්ධ කෙනෙක් කියලා. මෙතුමා ඉස්පාඤ්ඤ ජාතිකයෙක්. දන්නවද? පැබ්ලෝ පිකාසෝ තමයි මෙතුමගේ නම. මම මුලිනුත් මතක් කරා. පුංචි දුවල පුතාල වගේම තමයි එතුමා. පුංචි කාලේදීම චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඉතින් පිකාසෝගේ තාත්තා මේ පුංචි පිකාසෝට චිත්‍ර ඉගෙනුවා. මොකද තාත්තා චිත්‍ර ශිල්පියෙක්නේ. මේ පුංචි දරුවා හොඳින් චිත්‍ර ඉගෙනගෙන තාත්තගෙන් පැරිසියට ගියා. ඒ විතරක් නෙමෙයි ප්‍රංශයටත් ගියා. මෙහිම රටවල් වලට ගිහිලා චිත්‍ර ඉගෙන ගත්තා. ඒ විතරකුත් නෙමෙයි මෙතුමට පුළුවන් වුණා ගොඩක් චිත්‍ර ශිල්පීන් මේ වක කාලේ හිටපු ගොඩක් චිත්‍ර ශිල්පීන් සමග ගනුදෙනු කරන්න, එකතු වෙලා වැඩ කරන්න. එතකොට ගොඩ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. පිකාසෝගේ යුග තුනක් දකින්න හම්බෙනවා. ඒ කියන්නේ එතුමා චිත්‍ර ඇඳපු අවදි තුනක් ගැන සටහන් කරන්න පුළුවන්. පළවෙනිම යුගය තමා නිල් යුගය. දෙවෙනි යුගය තමයි රෝස යුගය. තුන්වෙනි යුගය ගණිකවාදී යුගය. යුග තුනකට බෙදන්න පුළුවන්. මොකද්ද පුතේ මේ නිල් යුගය කියන්නේ? පිකාසෝ මෙන්න මේ මුල් කාලේ හරිම දුක්ඛදායක ජීවිතයක් තමයි ගෙවුව කියන්නේ. එතුමගේ යාළුවෙක් නැති වෙනවා. ඒ තව තව ආර්ථික ප්‍රශ්න එනවා. ඔය කියන ගැටලු ගොඩක් අතර ඉන්නකොට මේ තුමා චිත්‍ර කීපයක් ඇඳා. වීදි මිනිසුන්, දුප්පතුන්, හිඟන්නුන් ඒ වගේ චිත්‍ර කීපයක්ම හැදුවා. ඒ දුක වැඩිපුර ප්‍රකාශ කරන්න මෙතුමා තෝරගෙන තියෙන්නේ නිල් පාට. එහෙමනම් ඒ කාලේ ඇඳපු මේ චිත්‍රවලට වැඩිපුර නිල් යොදා ගත්ත නිසා නිල් යුගය කියලා කියනවා. ඊළඟට එන්නේ මෙතුමගේ රෝස පාට වර්ණ ගන්නපු යුගය. රෝස යුගය. එතකොට මේ කාලේ තුර ඇඳපු චිත්‍රවල වැඩිපුරම අරන් තියෙන රෝස පාට. මේ කාලයේ මෙතුමා නැත්තම් පිකාසෝ සර්කස් කණ්ඩායමක් සමග වැඩි ඇසුරක් පවත්වනවා. ඉතින් ඒ හා සම්බන්ධ චිත්‍ර ගොඩක් මෙතුමා අතින් නිමවෙනවා. ඒ ගොඩක් චිත්‍රවලට ඉවහල් කරගන්නේ රෝස පාට. ඔන්න මම දැන් කතා කරන්නේ අපි දැන් කතා කරන අපූර්ව චිත්‍රයට පාදක වෙන යුගය. මොකද්ද මේ? ගණිකවාදී යුගය. ගණිකවාදී යුගය කියන්නේ අහලා තියෙනවද? අපි කතා කරන පිකාසෝ චිත්‍රශිල්පියා චිත්‍රවලදී මිනිස් සිරුරේ ස්වභාවික ආකෘතිය අඳින්න නැතුව ජ්‍යාමිතික හැඩතල වලින් චිත්‍රය අඳින්න උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ චිත්‍රශිල්පියා අදහස් කරනවා අපහා අප අවට තියෙන වස්තු සැදිලා තියෙන්නේ කේතුව, ගෝලය, සිලින්ඩරය කියන ජ්‍යාමිතික හැඩවලින් කියලා. ඒ ඔස්සේ තමයි අර පළමු චිත්‍රය අපි කිව්වේ අවිග්නෝනිහි චිත්‍රය ඇඳලා තියෙන්නේ.
දැකගත් තෙමි සඳා කලෙක ලඳුනේ දිනු දහක් අතගත්ද සැමියෙකු නැති ලඳුනේ නෑ කම නොකියන විදි සරණ ලඳුනේ ලඳුනේ.
දරුවනේ, මෙම ගීතයෙන් කියවෙන්නේ එක්තරා රැකියාවක් ගැනයි. සමාජය පිළිගන්නේ නැති රැකියාවක්. නමුත් මේ රැකියාව කරන්නේ ඔවුන්ගේ ජීවිතය ජීවත් කරවන්න, බඩගින්න නිවාගන්න, එදා වේල හම්බ කරන්න. මෙවැනි චිත්‍රයක් අපි කතා කරන පිකාසෝ චිත්‍රශිල්පියා ඇඳලා තියෙනවා. ආවි නොන්හි යුවතියෝ. ඉස්පාඤ්ඤේ බාසිලෝනා කියන නගරයේ පුතේ අවිග්නොන් කියන ප්‍රදේශයේ ඉන්න ගණිකාවන්, එහෙම නැත්නම් අබිසරුලියන් පස් දෙනෙක් තමයි ඇඳලා තියෙන්නේ. මේ අහන්නකෝ, අබිසරුලියන් ලෝකෙට පේන්න තොල් පාට කරගෙන, මේකප් දාගෙන, සුවඳ විලුන් තවරගෙන, හරියට ඒගොල්ලන්ට මූණ දෙන්න වෙලා තියෙන්නේ. දුක පෙන්නන් නැතුව ඒගොල්ලෝ හරිම ලස්සනට ඉන්නවා. නමුත් දුවේ පුතේ, මේ කරන රස්සාව ඒගොල්ලෝ කැමැත්තෙන් නෙමෙයිනි කරන්නේ. ඇයි ඒව කරන්නේ? ඕගොල්ලෝ දන්නවා, ඒගොල්ලන්ගේ දුවල පුතාලට කන්න දෙන්න, ජීවත් කරවන්න. සමහර විට මේ අයගේ දෙමාපියන් අංශභාගෙ හැදිච්ච ලෙඩ්ඩු වෙන්න පුළුවන්. මිය ඇදමින් ඉන්න අම්මල තාත්තල ඉන්න පුළුවන්. පිළිකා හැදුන ලෙඩුන් ඉන්න පුළුවන්. මගේ දුවේ පුතේ, බෙහෙත්වලට ලොකු මුදලක් යනවා. ඒව හොයන්න තමයි මෙවැනි රැකියාවක් කරන්නේ. ඉතින් පුතේ, මේ අවිග්නොන්හි කාන්තාව කියන චිත්‍රයේ මේක තමයි අපේ පිකාසෝ චිත්‍රශිල්පියා දෙන්න උත්සාහ කළ තියෙන්නේ. මේ පිකාසෝ ඇඳපු අවිග්නොන්හි යුවතියෝ කියන චිත්‍රය ගණිකවාදී ලක්ෂණ සහිත ප්‍රථම චිත්‍රය කියලත් හඳුන්වනවා. සරල සංකේතාත්මක කාන්තා රූප පහක් තියෙනවා. දෙන්නේ අත උස්සගෙන පිටිපස්සට වැලමිටින් පහත දාලා තියෙනවා. ටිකක් මතක් කරලා හිතාගන්න බලන්න. සරල සංකේතාත්මක කාන්තා රූප පහක්. ඔවුන්ගේ මූණවල කියා ගන්න බැරි දුකක් තියෙනවා. මට හිතෙනවා පුතේ, මේ මූණවලට දීලා තියෙන්නේ අප්‍රිකානු විශ්මූණවල ලක්ෂණ කියලා. විශ්මූණවල තියෙන ගැඹුරු කැපීම් ලක්ෂණ මූණවලට යොදාගෙන තියෙනවා. ඒකින් අර මූණවල තියෙන දුක වැඩි කරලා පෙන්වනවා. මොකකද මේක ඇඳලා තියෙන්නේ? මට ඕන කියන්න බැර වුණා. තෙල්සායම් මාදී කැන්වස් එක තමයි මේක ඇඳලා තියෙන්නේ. ඉතින් මේ චිත්‍රය ඉතාම ලස්සනයි. ලස්සන ඒ වගේම යම්කිසි දෙයක් නිරූපණය කරන්න උත්සාහ කරපු හොඳම චිත්‍රයක්. දෙහුනේ යුද්ධයක් වගේ නේද? බයත් හිතෙනවා. පුතේ, දැන් අපි යන්නේ ඊළඟ චිත්‍රය කියන කියන්න. මෙතුමා ඇඳපු ගුවන්නිකා කියන චිත්‍රය තමයි දැන් කතා කරන්නේ. ලෝක යුද්ධයේදී ගුවන්නිකා කියන නගරයට බෝම්බ දැම්මා. අන්න ඒ චිත්‍රය මෙතුමා අතින් ඇඳලා තියෙනවා. ඉතා විශාලම චිත්‍රයක්. අඩි 11යි අඟල් 6ක් දිග, පළල අඩි 25යි අඟල් 8ක් දිග චිත්‍රයක් තමයි ඇඳලා තියෙන්නේ. මේ චිත්‍රය ඉතාම පසුකාලීනව තමයි අඳින්නේ. ඒ කියන්නේ චිත්‍රශිල්පියාගේ සම්භාව්‍ය යුගයට අයත් කියලා කියනවා. මේ චිත්‍රයේ තියෙන ලක්ෂණ දැක්කොත් පුතේ, මං චුට්ටක් කතා කරන්නම්. මරණ බියෙන් ලත් ඕන දෙමින් මැරී වැටෙන රුවක්. තම දරුවගේ මල සිරුර බදාගෙන වේදනාවෙන් හඬා වැළපෙන මවක්. වේදනාවට පස් සත්වයන්, අස්වයන්, මරණ බියෙන් ලත් ඕන දෙන මිනිසුන් මේ චිත්‍රය පුරාවට ඇඳලා තියෙනවා. ඒ විතරක් නෙමේ දුවේ පුතේ, මට මේ කරුණ ටික කියනකොට මතක් වුණේ මොනවද දන්නවද? මේ දිනවල රූපවාහිනී පොත්වල තියෙන COVID-19 නිසා ඉන්දියාවේ මැරෙන පිරිස ගැන, මේ චිත්‍රය ගැන ඔබ රසවිඳී කියලා හිතෙනවා. දුවේ පුතේ, මගේ කාල වේලාව අවසන්. ඒ හින්දා මම අද කතා කරපු චිත්‍රශිල්පීන් 3 දෙනා ගැනම නැවතත් බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම 2021 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ජය ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන් දරුවනේ.